සංසුන් බව සංසුන්තාව බොහෝ දේ අපට කියා දෙනවා. වචන දාහකින් නැතිනම් පැගානක දේශනයකින් ලොකු කතාවකින් කියා දිය නොහැකි දේ සමහර විට නිශ්ශබ්දතාවය උගන්වනවා. වටිනාම දේවල් වලින් එකක් තමයි හැඬියාව, නිශ්ශබ්දතාව, බාහිර නිශ්ශබ්දතාව, අභ්‍යන්තර නිශ්ශබ්දතාව, වචනේ නිහඬියාව, හිතේ නිහඬියාව. බොහෝ දේ ඉගෙන ගත හැකි. එසේ ඉගෙන ගන්නා දේවල් පිළිබඳ, අත්දකින දේ පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාව දැන් ධර්ම සාකච්ඡාව. ප්‍රශ්න ගැටලු තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. ආශාව නැති කරන හැටි ආශාවට නම් ඕන තරම් උදාහරණ තියෙනවා. ඕනෑම සිතිවිල්ලකට හිත එකඟ කරන්න පුළුවන්. ඒක විශේෂ සිතිවිලි කියලා කොටදන්නේ. ඕනෑම සිතිවිල්ලකට පුළුවන් ඒ සිතිවිල්ලේ කෙරෙහි උනන්දුවක් ඇති කරගෙන ඒ සිතිවිල්ලට වටිනාකමක් දීලා නැවත ඒ සිතිවිල්ලම ඇති කර ගැනීමෙන් කිසියම් කාලයකදී හිත ඒ සිතිවිල්ලට එකඟ වෙනවා. පුළුවන් පුළුවන්. ඕනෑම සිතිවිල්ලක තරහට උනත් එකඟ වෙනවා. ඉතින් තරහම තමයි හිතේ. ඔව්, ඒකට මේ උත්සාහයක් අවශ්‍ය නැහැ. අකුසලයට හිත එකඟ වෙනවා નિરાයාසයෙන්. බයක් වගේ වුණාම, ඊර්ෂ්‍යාවක් අහම් බලන්න, හරි අමාරුයි එතනින් ගලව ගන්න. ඉතින් නිකම්ම නිකන් එකඟ වීම ගත්තොත් නම් ඕනම සිතුවිල්ලකට හිත එකඟ කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට, කෙනෙක් පිළිබඳව නැවත නැවත හිතුවොත් ලොකු වටිනාකමක් දීලා මොනම හරි හැඟීමකින්, එක්ක ආශාවකින්, එක්ක තරහින්, එක්ක ඊර්ෂ්‍යාවෙන්, එක්ක බයකින් හැඟීමක් එක්ක හිතුවහම ටික කාලෙකින් ඒ පුද්ගලයා පිළිබඳව තමයි හිතෙන්නේ. වෙනේම හිතෙන්නේ නැහැ. ඒ හිතෙන්නේ තර අපි ආරෝපණය කළ හැඟීමට ආශ්‍රිතව. තරහ නම් තරහමයි හිතෙන්නේ. බය නම් බයමයි. ඒ විදිහට මේ හිතේ හැකියාවක්. ඒක දහමේ හැකියාවක් නෙවෙයි, ඒක හිතේ හැකියාවක්. ඒක ධර්මතාවක්. ඒ දහම කරන්නේ මේ ධර්මතාව, මේ හැකියාව හඳුනාගෙන එය මේ කුසල පැත්තෙන් ප්‍රයෝජනෙට ගන්නවා. එතකොට තමයි සමත කමඨහන් කියලා කොටසක් දීලා තියෙන්නේ. ඕනෑම දෙයක් මෛත්‍රී ගන්නත් පුළුවන් බුදු ගුණයක්. තමන් ළඟ තියෙන ගුණයක්, තව කෙනෙක් ළඟ තියෙන ගුණයක්, තමන් ඇසූ හොඳ ආදර්ශ පාඨයක්, ඕනෑම දෙයක් අරගෙන ඒ ගැනම නැවත 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 මෙනෙහි කරනවා. ඒකත් එක්ක කිසියම් හැඟීමකුත් ඕනේ. නිකම්ම මෙනෙහි කරාට බෑ. නිකම්ම මෙනෙහි කර තේන හැබැයි හැඟීමක් එක්ක, එක්කෝ භක්තියකින්, එක්කෝ ගෞරවයකින්, එහෙම නැත්නම් ආදරයකින්, එහෙම හැඟීමක් එක්ක මෙනෙහි කරනකොට පහසුයි හිත එකඟ කරගන්න. ඒකමර හැඟීමත් හිතේ වර්ධනය වෙනවා. භක්තියත් එක්ක නම් භක්තිය වැඩි වෙනවා. සද්ධාව සමගන සද්ධාවත් වැඩෙනවා. මෛත්‍රිය නම් මෛත්‍රිය වැඩෙනවා. දැන් එතනදී එහෙම කරන්න මේ අර අනිත් දේවලුත් කෑ ගහනවානේ, අපි ගැනත් හිතන්න, අපි ගැනත් හිතන්න කියලා. මේ පමණ කාලයක් අප හිතූ දේ තියෙනවනේ. දැන් ඒ දේවල් එකපාරට ආපහු යන්නේ ඇවිල්ලා කියනවා අපි ගැනත් හිතන්න. අනේ එතනදී ඒ අන් සියලුම දේවල් ගැන හිතන්න තියෙන ඒ පෙළඹවීම හඳුනාගෙන අතාරින්න ඕන. අන් සියලුම කාරණා, මාතෘකා, අද්දැකීම්, අරමුණු ගැන හිතන්න එන පෙළඹවීම, ඒ අතීතයෙන් එන පෙළඹවීම, අතීත පුරුද්දෙන් එන පෙළඹවීම දැකලා අත්හරින්නට ඕනේ. එතන මේ කාරණා, මේ ව්‍යායාම දෙකෙන් තමයි ওই හිතක් එකඟ වෙන්නේ, සමතේකටපත් වෙනවා එතනදී හිත. අර මුල් ප්‍රශ්නේ මේ තණ්හාව දෙතේ, ඒකම තමයි මෙතන වෙන්නේ. මේ එක දේවල් පිළිබඳව තියෙන පටලැවිල්ල. තණ්හාව එන්නේ මොනව ගැනද? මොනවටද අපි ආශා කරන්නේ? අපි ආශා කරන්නේ ඒට විතරයි. සුඛයට පමණයි ආශා කරන්නේ. වෙන ආසාවල් නැහැ අපිට. හැම විටම අපි හිතේ ආසාවක් එන්නේ, අපි ආසාවක් ඇති කරගන්නෙම වින්දනයකට, විඳීමකට, සුවදායි වින්දනයකට, සතුටට. එපමණයි, සතුටට පමණමයි අපි ආශ කරන්නේ. පුද්ගලින්ට නෙමෙයි, දේවල් වලට නෙමෙයි, තැන් වලට නෙමෙයි, තනතුරු වලට නෙමෙයි, ඒ මොනවටවත් නෙමෙයි අපි ආශා කරන්නේ, සතුටට. එතන මොකද්ද තියෙන ප්‍රශ්නේ? එහෙම කිව්වට අපිට පේනවනේ අපි මිනිස්සුන්ට ආශා කරනවා, සත්තුන්ට ආශා කරනවා, වාහනවලට ආශා කරනවා, ගෙවල්වලට ආශා කරනවා, රැකියාවලට, තනතුරුවලට, තැන්වලට, එහෙම අපි ආශා කරන දේවල් දිග සිය දහස් ගානක ලැයිස්තුවක් හදන්න පුළුවන් නේ. ඒවට ආශා කරන්නේ නැහැ. ඒව ගැන ආසාවක් නැහැ. ආසාව තියෙන්නේ සතුට ගැන විතරමයි. සතුට විතරමයි, සතුට පමණයි අපි ඉල්ලන්නේ. බලාගෙන ඉන්නේ සතුට දිහා. වෙන මොනවත් දිහා නෙමෙයි, කවුරුවත් එනකල් නෙමෙයි බලන් ඉන්නේ අපි. සතුට එනකල්. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔය දන්නා සතුට අප අත්දකින සතුට අප අනුභව කරන සතුට නිකන් එන්නේ නැහැ. නිකම්ම ඔන්න සතුට එනවා කියලා එන්නේ නැහැ. ඒ එන්නේ තව දෙයක් හරහා. එක්ක කෑමක් හරහා, ගීතයක් හරහා, ඇඳුමක් හරහා, අන්න එහෙම තමයි ඒ සතුට එන්නේ අපිට. සුද්ධ වූ සතුටක්, සුද්ධ වූ ප්‍රමෝදයක් ගැන අපි දන්නේ නැහැ. සුද්ධ කියලා කියන්නේ කිසිම දෙයක් හා මිශ්‍ර නොවුණු, අමිශ්‍ර වූ, කිසිම දෙයක් හරහා නොයන, කිසිම දෙයක් මත රඳා නොපවතින එහෙම සතුටක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක් ගැන අපි දන්නේ නැහැ. අපි දන්නේ මොනව හරි බලලා, කවුරු හරි එක කතා කරලා, කියවලා, නටලා එහෙම ලබන සතුට. ඒතකොට හැම විටම අපේ අත්දකින්න සතුට තව දෙයක් එක්ක බද්ධ වෙලා තියෙනවා. දැන් සරල උදාහරණයක් ගත්තොත් ආහාරයකට. දැන් කිසියම් ආහාරයකට අපි රුචි කරනවා නම් ඒ රුචි කරන්නේ එයින් ලැබෙන රසයට. රසයෙන් රුචි කරන්නේ. පැණි රහ නම් පැණි රහ, ඇඹුල් රහ නම් ඇඹුල් රහ, මොනවා හරි ඒ ආහාරයෙන් අපිට ලැබෙන, අපි ලබන්න බලාපොරොත්තු වෙන රසයට. ඒ රසය විතරක් අපිට ලැබෙනව නම් ඇති, කෑම ඕනේ නැහැ අපිට. ඒ ආහාරය ඕනේ නැහැ, රසය විතරක් ගන්න පුළුවන් නම් ආහාරය නැතුව අපි එහෙම ගනි. නමුත් ගන්න බෑනේ. එහෙම ගන්න බෑ අපිට. බැරි නිසා තමයි අපි ආහාර වලට ගිජු වෙන්නේ. අපි ආශ කරන්නේ රසයට, ආශ කරන්නේ සතුටට, ආශ කරන්නේ වින්දනයට, දේවල් වලට නෙමෙයි. හැබැයි දේවල් නැතුව ඒ සතුට අත්දකින්න බැරි නිසා, දේවල් හා බද්ධ වී සතුට පවතින නිසා අපි දේවල් අල්ලා ගන්නවා. දේවල් අපි අල්ලා ගන්නවා. මොකද ඒවත් ලං කරගෙන, අල්ලාගෙන, බදාගෙන තියන් ඉන්නවා. ඒවා අයින් වුණොත්, ඈත් වුණොත් අර ඒයින් ලැබෙන සතුට නොලැබෙන නිසා. මේ දෙක දෙකක්. ආශා කිරීම එකක්, අල්ලා ගැනීම තව එකක්. අපි ඇත්ත, අපි පුද්ගලයන්ව අල්ලාගෙන ඉන්නවා. ඒකට කියන්නේ තියෙන වචනේ අල්ලා ගන්නවා කියන එක. ආශා කරනව නෙමෙයි, තණ්හාව නෙමෙයි, අල්ලා ගන්නවා. එයා පුද්ගලයන්ව අල්ලාගෙන ඉන්නවා. මහ පොළොව අල්ලාගෙන ඉන්නවා. ගහකොළ, මල්, ඇඳුම් පැළඳුම්, ආභරණ, අදහස් අල්ලාගෙන ඉන්නවා. ගාද්දේ අල්ලාගෙන ඉන්නවා. ඒ අල්ලගෙන ඉන්නේ එයින් අපිට කිසියම් රසයක්, සතුටක් ලැබෙන නිසා. ඉතින් අපි ඇලෙන්නේ ඒ සතුටට, ආශා කරන්නේ සතුටට. ඒ සතුට අපිට ලැබෙන්නේ තව දෙයක් අරහා නිසා ඒ දේ අපි අල්ලා ගන්නවා. ඒ දේ අල්ලන් ඉන්නේ ඒ සතුට ලැබෙනකල් විතරයි. කොයි මොහොතක හරි සතුට නැවතුනොත් ඊට පස්සේ ඒ දේ අපි අල්ලන්නේ අතාරිනවා ඒක. එනිසා තමයි දහමේ වචන දෙකක් තියෙන්නේ, තණ්හා සහ උපාදාන. තණ්හාව ඇති වෙන්නේ වේදනාවට, වින්දනයට. වේදනාපච්චය තණ්හා. ඒ වින්දනයකට, සතුටට තමයි තණ්හා වෙන්නේ. ඊළඟට තණ්හාපච්චය උපාදාන. යම් කිසි වින්දනයකට සතුටක් ඇති වුණාම ඒ සතුට ඇති කළ දේ කියලා දෙයක් අපි හදාගෙන ඒ දේ අල්ලගන්නවා. ඒ දේ අල්ලගෙන ඒ ඊළඟට උපාදාන කියන වචනේ තේරුම, උපාදාන ක්‍රියාවේ කියලා කෙරෙන්නේ ළඟට ගෙනල්ලා අල්ලගෙන ඉන්න එක. ලං කරගෙන අල්ලගෙන ඉන්න උපාදාන හොඳටම ළඟට ගන්නවා. මගේ කරගන්නවා කියන්නේ ඒක තමයි. ඒතර මගේ කරගන්නේ පුද්ගලයන්ව. මගේ කරගන්නේ දේවල්. ඒ දේවල් මගේ කරගන්නේ ඒයින් මට යැපෙන්න සතුටක් ලැබෙන නිසා. මං ආශ කරන්නේ ලැබෙන සතුටට. නැති ඔතන ප්‍රශ්නයක් නැහැ. ওই විදිහට යනවා නම් ওই காரணා දෙක කිසි ගැටලුවක් නැහැ. වින්දනයක් ලැබෙනවා. ඒ වින්දනයට අපි කැමති. ඒ වින්දනේ නැවත ලැබත ලබන්නට ඕනේ. හැමදේම ලබන්නට ඕනේ. ඒ සඳහා මේ වින්දනය අපට දෙන දේවල් වලට, පුද්ගලයන්ට, සත්තුන්ට, තැන් වලට අපි ලං වෙනවා. ඒවා අපි ලං කරගෙන මගේ කරගෙන ඉන්නවා. මේ ප්‍රශ්නයක් නැහැ. මොකද්ද ප්‍රශ්න? මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒක තමයි. ඕ ඒ අපි ඉල්ලන්නේ සතුට විතරයි. වෙන මොනවත් නෙමෙයි. සැප විතරයි ඉල්ලන්නේ. අපිට ඕනේ ඒ දෙන්නේ. හැබැයි අපි යමක් අල්ලා ගත්තාම ඒ ඉල්ලන සතුට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි අපි ඉල්ලන්නේ නැති, අපේක්ෂා නොකරන, බලාපොරොත්තු නොවන තව බොහෝ දේ ඒ පිටිපස එනවා. ඒවට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ ටික එපා කියන්න බෑ. යමක් අල්ලා ගත්තා. ඒ කාරණා ටික තමයි කියන්නේ. ඔය උපාදාන පත්‍ය, භවෝ භව පත්‍ය, ජාති ජාති පත්‍ය, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. දැන් මේවා අපිට ඕනේ නැහැ. දැන් මේවා ගැන අපි කවදාවත් හිතේ හීනයක්වත් තිබුණේ නැහැ. අපේ එකම හීනේ මොකද්ද? උපාදාන පත්‍ය භවෝ. එකම හීනේ මොකද්ද? අර විඳදේ දිගටම ඉදිරියටත් හොඳට විඳින්න, තව තව වැඩියෙන් විඳින්න අල්ලාගත්ත දේ. එහෙම හීනයක තමයි අපි ඉන්නේ. හැබැයි හැබෑ වෙන හීනේ මොකද්ද? අපි දැක්කේ නැති නමුත් හැබෑ වෙන දේ මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. මේ ජරමර කන්දරාවට මුණ දෙන්න වෙනවා. එක සතුටක් වෙනුවෙන් ඒ ඔක්කොටම මුණ දෙන්න වෙනවා. ඊළඟ සතුට වෙනුනොත් ආයි මුණ දෙන්න වෙනවා. අපි ටිකේන්නේ පිටුපසින් පහු වෙලා. එතකොට අපිට පේන්නේ නැහැ මේක ටිකක් කල් ගිහිල්ලා නිසා හේතුඵල සම්බන්ධය. මේ අර සතුට හිඟා කෑමේ ප්‍රතිඵලය තමයි මේ කියන එක පේන්නේ. ඒ දකින්න නම් මේ ඇඬෙන වෙලාවක, අඬන වෙලාවක, ওই දුක්ඛ දෝමනස්සටපත් වුණු වෙලාවක, ශෝක පරිදේව ශෝක කරන වැළපෙන වෙලාවක අන්න හැරෙන්න ආපස්සට. අමාරුයි ආපහු හැරෙන්න. හැබැයි හැරෙන්න ආපස්සට. ආපහු හැරිලා බලන්න මේ කඳුලේ උපත කොහෙද කියලා. එහෙන් බැලුවම අන්න හිනාවක් දැක්කී. කවදාරි දවසක හිනාවක් තමයි මුල. ඒ අතීතයේ දිනක හිනා වුණු දෙයකට තමයි මේ වර්තමානයේ අඩන්නේ. ඕනෙම දුකක් කරන් බලන්න. අතීතයේ සැපක්, අතීතයේ සතුටුණු දෙයකට තමයි අදා සතුටු වෙන්නේ. ඒත් මේ අතර කාල පරතරයක් තියෙනවා. ඒ කාලේ විහිං වහලා දානවා මේ හේතුඵල සම්බන්ධයේ පේන්න දෙන්න නැතුව වහලා දානවා කාලේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියන්නේ වහලා දානවා. පේන්නේ නැහැ, මතු කරලා පෙන්නන්නේ නැහැ. විද්‍යාමාන කරන්නේ නැහැ අවිද්‍යාව. දෙවලෙවරෙන් පේනවනම් තේරුම් ගන්න පුළුවන් එතන එතනම සතුටයි දුකයි එතන එතනම වෙනකොට පේනවා. හැබැයි කල් යනකොට අමාරුයි අඳුනා ගන්න. ඒ සඳහා තමයි ආපෝ හැරිලා ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න කියන්නේ විපස්සනාවක් කරන්න. මොන කරනකොට තේරෙනවා මේ සියලු කඳුළු ගංගා මේ සියලුම ශෝක සුසුම් උනන උල්පත තමයි අර සතුටට දැක්කපු ආශාව. ඒ සතුටට ඇති කරගත්ත තණ්හාවේ ප්‍රතිවිපාක තමයි මේ සියල්ලම. බය ඇති වෙන්නේ නිසා පිය අනාරක්ෂිත භවයෙන් ඊර්ෂ්‍යාවෙන්. ඉතින් ඕනෑම තැනකින් ආපහු හැරිලා බලන්න පුළුවන්. ආපහු හැරි බැලීම අවශ්‍ය. එහෙම නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න තරමට අපිට මේ සංවේගයක් එන්නේ නැහැ. එන් තණ්හාවේ ආදීනවේ දකින්නට ඕන. ඒ ආස්වාදේනේ අපිට තණ්හාව පෙන්වන්නේ. ඒකේ තියෙන හොඳ පැත්ත, රසවත් පැත්ත, මිහිරි පැත්ත, సౌందර්ය ওই ටික විතරයි තණ්හාව පෙන්වන්නේ. අනිත්‍යව වහලා තියෙන ඕනෑම ද ආහාරයක වුණත් ඒ වෙළඳ දැන්වීමක පෙන්නන්නේ එයින් තියෙන හොඳ පැත්ත විතරනේ. ඒ ආහාර අසුරණේක වුණත් ලියලා තියෙන දේවල් බලන්න. ලස්සන රූපත් එක්ක ලොකු අකුරින් ඔක්කොම ඒකේ හොඳ පැත්ත ලියන්නේ. ඊළඟට අර ඇහැට පේන්නෙම නැති පුංචි මකුරු වලින් තමයි තියෙන්නේ. ඒකට දාලා තියෙන රසකාරක මොනවද, වර්ණකාරක මොනවද, පිළිකාකාරක ඒව ටික ඔක්කොම ඒවා පේන්නේ නැහැ. තාම පුංචි අකුරෙන් මෙහෙම එක ලියලා තියෙනවද කියලාවත් පේන්නේ නැහැ. ඒක වෙනම අන්වීක්ෂයක් කරගෙන බැලුවොත් තමයි ඔන්න කියවන්න පුළුවන්. අනේ ඒක තමයි විපස්සනා කියන්නේ. එහෙම බලන්න මේ එතකොට යන්න ওই ටිකක් පේනවා. එහෙම දකින්න දකින්න තමයි තණ්හාව කෙරෙහි ඇතිවෙන්නේ කලකිරීමක්. කලකිරෙන්න ඕනේ තණ්හාව ගැන, දේවල් ගැන නෙමෙයි. අපි කලකිරෙන්නේ මිනිස්සු ගැන. මෙයා ඉස්සර හොඳට හිටියා දැන් හොඳට නැහැ. ඉස්සර ආදරෙන් හිටියා දැන් ආදරෙන් නැහැ. ඉස්සර කීකරුව හිටියා දැන් කීකරුව නැහැ. එහෙම කලකිරෙන්නේ දේවල් ගැන. හැබැයි කලකිරෙන්න ඕනේ දේවල් ගැන නෙමෙයි, ආශාව ගැන. දෙයක් ගැන කලකිරුණාම අපි බලනවා ඊට වෙනස් දෙයක් හොඳයි. කෙනෙක් ගැන කලකිරුණාම ඊට වැඩිය වෙනස් කෙනෙක්. එහි ඉවරයක් නැහැ. එනිසා ආශාව අපිට දෙන දෙයි, අපි ඉල්ලන දෙයි, ආශාව අපි ඉල්ලන්නේ නැතුව දෙන දෙයි දෙක දිහා බලන්න. ලාභලාප බලන්න කිව්වේ. ලාභලාප. එතකොට තේරෙනවා මේක පාඩුවයි. මේ ආශාවත් එක්ක කරන ගනුදෙනුවින් අපිට හැමදාම පාඩුයි, ලාභයක් නැහැ. ආශාව තමයි පොහොසත් වෙන්නේ, අපි දුක්පත් වෙනවා. එන්නෙන් ආශාව වැඩි වෙලා තියෙනවා. ආශාව තමයි වැඩි වෙන්නේ. තණ්හාව වර්ධනය වෙලා තියෙනවා, අපි දුක්පත් වෙලා. දිලිඳු වෙලා. කවදාවත් ආශාවත් සමග කරන ගනුදෙනුවින් පොහොසත් වුණු කෙනෙක් නැහැ. ධනවත් වුණු අය ඉන්න පුළුවන්, පොහොසත් වුණු අය නැහැ. දුක්පත් වෙන්නේ, එන්න එන්න දුක්පත් වෙනවා. වැඩි වැඩියෙන් දුක් විඳිනවා. එතකොට ආශාවක් අතහැරියහම ආස්වාදයක් නැති වෙනවා. තණ්හාව දුන්නු ආස්වාදේ නැති වෙලා යනවා. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපි තණ්හාවක් අතාරින්න අකමැති. ඒයින් ලැබිච්ච අර සතුටක් ඒක නැති වෙනවට බයයි. ඒතර මේ තණ්හාව අපිව බියසුල්ලන් බවට පත් කරලා තියෙන. තණ්හාව අපිව තියලා තියෙන එහෙම තැනක. බය වෙන, බියෙන් පෙළෙන, බය නිසා තැති ගන්න තැනක තමයි අපිව තියලා තියෙන්නේ තණ්හාව. ඒ නිසා තමයි යාට මේ බිස්නස් එක කරගන්න පුළුවන්. අපිව බය කරලා තියෙන නිසා. මන් නැති වුණොත් ඔයා නාතයි. අපිත් ඒක එහෙමයි කියලා හිතලා පිළි අරගෙන එයත් එක්ක මේ බිස්නස් එක කර කර හැමදාම පාඩුවෙන් 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 යනවා බංකොලොත් වී බංකොලොත් වී. අපිට තණ්හාව පෙන්වන්නේ අපි තණ්හාව ඇතහැරියොත් අතිවිශාල වූ අසහන කන්දකුත් අපිට අත්හරින්න පුළුවන් කියන එක. ඒ ටිකක් නැති වෙලා යනවා කියන එක පෙන්වන්නේ. ඒක තමයි අපි හොයාගන්න ඕනේ දේ. සුළු ආස්වාදයක් සහ විශාල ආදීනව කන්දරාවක් අපිට මේ දෙකම අතරින්න පුළුවන්. තරාදියට මේ දෙක දාලා බලන්න. ආස්වාදේ එක පැත්තකටයි ආදීනව අනිත් පැත්තටයි දාලා බලන්න. බැලුවාම තේරෙනවා මේ ආදීනව කන්දෙන් නිදහස් වෙන්න, දුක් කන්දෙන් නිදහස් වෙන්න නම් පුංචි සතුටක් අතරින්න තියෙනවා. පාඩුවක් වෙන්නේ. ඇත්තට මේවා අතහැරියාම ලැබෙන සැනසෙල්ල, සැනසෙල්ල කියන එක ඒක තණ්හාව දෙන්නේ නැහෙනේ. තණ්හාව දන්නේත් නැහැ සැනසෙල්ලක් ගැන. සංසිඳීමක් ගැන එයා දන්නේ නැහැ. භාවනා කරනකොට එන මතකයන් දිහා බලන්න. ඔය ඔක්කොම තණ්හාවෙන් අතීතයේ අත්දැකපු දේවල් තමයි මතකයන් විදිහට එන්නේ. අතීත තණ්හාවල ප්‍රවෘත්ති තමයි වර්තමාන සිතිවිලි විදිහට අපිට වාර්තා වෙන්නේ කරන්න යවිල්ල. ඒ අතීත තණ්හාව අතීත තණ්හාවක් විදිහට දකින්න. භාවනාවදී දකින්න අතීත තණ්හාව අතීත තණ්හාව. ඒක වර්තමාන තණ්හාවක් කරගන්න එපා. ওই තණ්හාවට දහමේ වචනයක් කියනවා තණ්හාවට මේ ණය ගෙවනවා කියලා. ණය ගෙවනවා, නැවත නැවත හිතනවා කියන්නේ ණය ගෙවනවා අපි. එකවරක් වින්ද සතුටකට ද ඒක හැම මතක් වෙන වෙලාවේ අපි හිතනවා කියන්නේ ඒකට ඒක ණයයි අපි. ඒ ණයට පොලී ගෙවනවා. මතක් වෙන වෙලාවේ හිත පොලී ගෙවනවා. ඒ පොලිය ගෙවනවා මිසක් ඒ ණයෙන් අපි නිදහස් වෙන්නේ නැහැ ওই විදියට හිතන්න කවදාවත් නිදහස් වෙන්නේ නැහැ. මැරෙනකල් හිතේ හිටින්න වෙනවා. මැරෙනකල් පොලිය ගෙවන්න වෙනවා. මැරෙන්න වෙන්නේ ණයකාරයෙක් විදියට. ණයෙන් පොඩ්ඩක්වත් අපි ගෙවලා නැහැ. 100%ක්වත්. පොලිය විතරයි ගෙවලා තියෙන්නේ. ඒ නිසා තමයි ධර්ම කියන්නේ ඒ සිතවිල්ලෙට තියෙන තණ්හාව දකින්න. ඒ සිතවිල්ල ඇතුලේ තියෙන තණ්හාව දැකලා ඒක අතාරින්න. මොන දෙයක් මතක් වුණත්, කවුරු මතක් වුණත් ඒක මතකයක් විතරයි. ඒ මතකය ඇතුලේ තියෙනවා අතීත තණ්හාවක් පිළිබඳ ප්‍රවෘත්තියක්, වාර්තාවක්. ඒක වාර්තාවක් පමණයි. ඒකට පණ දෙන්න එපා. අඳුනගෙන ඒක අතහැරලා දාන්න. අතීත තණ්හාවකට බෑ. වර්තමානයේ සනසන්න. වර්තමානයේ අසහනයටපත් කරන්න පුළුවන් අතීත තණ්හාවට. වර්තමානයේ ආතතියටපත් කරන්න පුළුවන්. සනසන්න බෑ. හැබැයි අර ඒ සිතිවිල්ලේ තියෙන තණ්හාව දැකලා, ඒ අතීතයේ අත්දැකීම ඇතුලේ හිර වෙලා තිබුණු තණ්හාව දැකලා අතහැරියොත් අන්න ලොකු සැනසෙල්ලක් ලැබෙනවා. ලොකු සැනසෙල්ලක්. එනේන සිතිවිල්ල තණ්හාවේ නියෝජිතයක් විදිහට දකින්න. අතීත තණ්හාවේ වර්තමාන නියෝජිතය තමයි සිතිවිල්ල කියන්නේ. වෙළඳ නියෝජිතයක් වගේ ප්‍රචාරණය කරන අන්න එහෙම කෙනෙක්. එයාව අතහැරලා දාන්න.
And now you may be in tomorrow.
අනිවාර්යයෙන්ම තණ්හාවේ මේ බලය අඩු කරන්න අනිත්‍ය අනිච්ච ඒ අනිච්ඡානුපස්සනාව උදව් වෙනවා. ඒ අනුව බැලීම අනිච්ඡේට අනුව බැලීම උදව් වෙනවා. තණ්හාවෙන් ලැබෙන ආස්වාදයේ පවතින්නේ ස්වල්ප වේලාවයි. කාලය පැත්තෙන් බැලුවොත් ටික වේලාවයි. හැබැයි ආදීනව වැඩි වේලාවක් පවතිනවා. ආදීනව දීර්ඝායුසයි. ආස්වාදයේ මන්දායුස්කයි. තණ්හාව පමණක් නොවේ, ඕනෑම ඔය හැඟීමක්, ක්ලේශයක්, ආවේගයක් තියෙන්නේ ටික වෙලාවයි හිතේ. පැය ගණන් තියෙන්නේ. හැබැයි ඒ තියෙන සුළු වෙලාව දිග වෙලාවක් වගේ දැනෙනවා අපිට. ඒ දැනෙන්නේ අපි ඒ හැඟීමට, තණ්හාවට යට වෙලා ඉන්න හින්දා. අපි යට කරගෙන ඉන්නේ හැඟීම. ඒ නිසා තමයි අපිට කාලය පැත්තෙන් දීර්ඝ කාලයක් විදිහට දැනෙන්නේ හැඟීමක් හිතේ තියෙන විට. හැබැයි ඇත්තටම නම් එහෙම ලොකු වෙලාවක් තියෙන්නේ නැහැ. තියෙන්න බෑ. අන්න ඒ අනිච්ඡේට අනුව මෙනෙහි කරන්නත් පුළුවන්. තණ්හාව තියෙන්නේ ටික වෙලාවයි. තව ටික වෙලාවකින් මේක නැතිනම් ඊට කලිනුත් ඕනේ තරම් තණ්හා ඇවිල්ලා තිනවා. හැබැයි ඒක තණ්හාවක්වත් දැන්නේ නැහැ. දැන්නේ නැහැ. ඒවට මොකද උනේ? නැති වෙලා ගිහලා. කොහේ ගියාද දන්නේ? ඒතර මේ තණ්හාවටත් තව ටිකකින් එහෙම වෙයි. එතකල් ඉවසන් ඉඳයි
තියෙන්නේ.
ඉස්මත් වෙලා ඉන්න බලන්නේ මොකද්ද?
හිතෙනවා.
එතර මොකද කරන්නේ? ඉතින් දැන් එහෙම අපිට කියන්න පුළුවන්. හැබැයි එහෙම නෙමෙයි වෙන්නේ නම්. ඒ අපි ඒක ආදීනව දැනගෙන බනින්නේ නැහැ කියන තීරණයට ආවනේ. ඉතින් එතකොට හරි. ඉතින් අපිට බයින් නැතුව ඉන්න පුළුවන්. ඒ තීරණය අපි ප්‍රබලව ගත්ත නිසා. ඉතින් ආයෙත් වෙලාවක ආයෙත් බනින්න ඕනි කියලා හිතෙනවා. අර කේන්ති ආයෙනව නෙමෙයි. ඒ කේන්ති එතනින් ගියා යන්න. මේක අලුත් කේන්තියක්. අර සිදුවීම් ටික මතක් වෙනකොට අපි ආයෙත් තරහ ගන්නවා. ඒක මතකයත් එක්ක වෙන්නේ. මතක් කරාම ආයෙත් අපි තරහ ගන්නවා. ඒතර ආයෙත් හිතනවා බනින්න ඕනේ. ඉතින් එතින්දිත් අපි නෑ බනින්නේ නෑ කියලා අපි තදින් හිතන් හිටියාම ආයෙත් අපිට බනින්න නැතුව ඉන්න පුළුවන්. සමහරට එයා එහෙම ඉන්න පුළුවන්. හැබැයි වෙන කෙනෙක් ආයේ අපිට තරහ වෙන විදියට හැසිරෙන්න පුළුවන්. තව කෙනෙක්
ඒ දුන්නේ කවුද කියන දේ අවස්ථාව ආවා ඒ විදිහට
ඔව් ආයෙත් තරහ එනවා බැනලා අපිට තරහෙන්නේ නැති මට්ටමට අනිත් අයව හදන්න බෑ බැනලා නම් අන්තිම මිනිස්සු ඉන්න විතර නෙමෙයිනේ තරහෙන්නේ අපිට මිනිසුන්ට නම් බයින්න පුළුවන් බයින්න බැරි දේවල් එක්ක තරහක් ආවම මොකෝ කරන්නේ අසනීපයක් හැදෙනවා අපිට ඒකට අපි කැමැතිද කාටද බනින්නේ වහිනවා ඒකට කැමැති නෑ දැන් ඔය අපේ හිත රිදුනහමනේ ඔය ප්‍රශ්නේ එන්නේ නේ කවුරු හරි කරන දෙයක් කියන දෙයක් නිසා අපේ හිත රිදෙනවා ඒ හිත රිදුනහම තමයි අපිට ඔය තරහ එන්නේ තරහකට කලින් හිත රිදිලා තියෙන්නම ඕනේ හිත සනීපෙන් තියෙන වෙලාවක තරහ එන්නේ නැහැ එන්නේම නැහැ පුංචි හරි වේදනාවක් හිතේ තියෙන්න ඕනේ තරහක් එන්න නම් පුංචි හරි රිදවීමක් තියෙන්නට ඕනේ තරහක් එන්නට දැන් මොකද අපි වේදනාව බලාපොරොත්තු වෙන්නේ නැහැ බලාපොරොත්තු වෙන්නේ සැප දුක බලාපොරොත්තු වෙන්නේ නැහැනේ එතන වෙයි ප්‍රශ්නේ පටන් ගන්න. අපි මුලට යන්න ඕනේ ප්‍රශ්නේ විසඳන්න. නම් මැදින් කාට හරි බැනලා ගහලා විසඳන්න බෑ. ආ බලාපොරොත්තු වෙන්නෙම සතුට. වේදනාව දුක බලාපොරොත්තු වෙන්නේ නෑ. දැන් වේදනාවක් ඇවිල්ලා. දැන් රිදෙනවා. එතකොට මේ බලාපොරොත්තු නොවුණු දෙයක්, අනපේක්ෂිත දෙයක් පමණක් නෙවෙයි. අකමැති දෙයක් අපේ ළඟ තියෙන ආකල්පයක් දුක තියෙන්න බෑ වේදනාව තියෙන්න බෑ අසහනේ තියෙන්න බෑ තියෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම සතුට සැප පමණයි එහෙම පටු ආකල්පයකින් තමයි අපි ජීවත් වෙන්නේ ඒ ආකල්පෙන් ඉන්නකොට දැන් ඊට පටහැනි දෙයක් වෙනවා. අසනීප වෙනවා, වහිනවා. කෙනෙක් අහක බලන් යනවා. පාඩුවක් වෙනවා මොනවා හරි. ඒව වෙන්න බෑ. වෙන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා අපි හිතාගෙන මෙන්න මේවා වෙන්න පුළුවන්. අනිත් අය හොඳින් කතා කරන්න ඕනේ, hina වෙන්න ඕනේ. මගේ සැප දුක් අහන්න ඕනේ මට කරදරයක් වුණාම උදව් කරන්න ඕනේ ඉතින් ඒ වගේ මේ ලොකු ලැයිස්තුවක් තියෙනවා මොනවද වෙන්න ඕනේ කියලා. දැන් ඒ ලැයිස්තුවේ පිටින් දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. අපි විවෘත නැහැ සියල්ලටම භාගයකටයි විවෘත. අර්ධයකට විවෘතයි. ඉතුරු අර්ධේ අපි කැමති නැහැ. ඒක වෙන්න බෑ කියලා. හැබැයි මේවා ලෝක ධම්මතා. මේවට කියන්නේ ලෝක ධම්ම. අපේ දේවල් නෙමෙයි ලෝකේ දේවල්. ඉතින් ලෝකේ කැරකෙනවා ওই විදියට. ඒතකොට රැහැ වෙනවා, දවල් වෙනවා. ඒක අපිට කැමැති අකමැති එකට අනුව නෙමෙයි ලෝකේ රැය දවල් වෙන්නේ වෙනම සිද්ධාන්තවලට. සීතල කාලය එනවා, රස්න කාලය එනවා, වහින කාලය එනවා, පායන කාලය එනවා. ඒ තමයි ධර්මතා. ලෝක ධම්ම. ඉතින් ඒවට අපි කාලසටහනක් හදාගෙන ඉන්නවා. මෙහෙමයි මේ කාලෙට මෙහෙම වෙන්න ඕනේ, මේ කාලෙට මෙහෙම වෙන්න ඕනේ කියලා අපි කාලසටහනක් හදාගෙන ඉන්නවා. හැම කෙනෙක් ගැනම, හැම දෙයක් ගැනම. හැබැයි අපේ කාලසටහන හරීම පටුයි. හරීම පටු කාලසටහනක් අපිට තියෙන ලෝකයේ පිළිබඳව. ඉතින් ඒ නිසා මේ කාලසටහනට පිටින් තමයි වැඩියෙන්ම දේවල් වෙන්නේ. එහෙම පිටින් දෙයක් වෙනකොට මේක බලාපොරොත්තු නොවුණු කෙනාගේ හිත රිදෙනවා. ඊට පස්සේ දැන් හිත රිදිලා අපේ හිත රිදිලා අපි කියනවා ඔයා තමයි මගේ හිත රිද්දුවේ. තව කෙනෙකුට ඇඟිල්ල දික් කරනවා. වගකී යුත්තා ලෙස තව කෙනෙක්ව තමයි හැම විටම නම් කරන්නේ. එතකොට තමයි කේන්ති තරහ එන්නේ. එතකොට තව කෙනෙක් මගේ හිත රිද්දුවා. ඒ නිසා යාගෙත් හිත රිද්දන්න ඕනේ. ඒ තමයි බයින්නේ. ඒ යට තියෙන මනෝවිද්‍යාව තමයි දැන් මගේ හිත රිදිලා තරහ ඇවිල්ලා මේ තව කෙනෙක් මාව රිද්දුවා කියලා. දැන් ඒ පීඩනේ මං නැති කරන්න හදන්නේ කොහොමද? අනිත් කෙනාට ඒ ඊට වගකීම්තා කියලා හිතන් ඉන්න කෙනාටත් ඊට සමාන හරි ඊට වැඩි හරි වේදනාවක් දීලා. දැන් අපි බැන්නා කියන්නේ ඔබතුමා කියලා බයිනෝ. බයිනකොට එයා නිකන් හිනාවෙවි අහන් හිටියානම් මොකද වෙන්නේ? ඔබතුමාගේ ප්‍රශ්නේ විසඳෙනවද? ඔබතුමාට ඕනේ විදියට හිතේ තියෙන විදියටම බයින්ද අවස්ථාව ලැබෙනවා. අබැයි බැනුන් අහන කෙනා ඒක hina වෙවි. ඒකෙන් ලොකු ආස්වාදයක් ලබනවා. මොකද වෙන්නේ? හරිද ප්‍රශ්නේ? ඇයි විසඳුන්නේ නැත්තේ? දැන් බැන්නනේ. බනින්නනේ ඕනේ කම තිබ්බේ.
දැන් hina වෙවි කයිදියොත් මේ අපි හිත සතුට වෙන්නේ බැන්නට.
ඔව් අපි සන්තෝෂ වෙන්නේ නැත්තේ බැන්නා කියලා නෙමෙයි. එයාට රිදුන්නේ නැහැ කියලා. අපිට සන්තෝෂයක් එන්නේ එයාට රිදුනොත්. එයාට රිදුනොත් අපිට පුළුවන් නම් එයාට රිද්දවන්න. අන්න එතකොට අපේ තිබිච්ච වේදනාව අඩු වෙලා යනවා වගේ අපිට හිතෙනවා. දැන් අපි රිදිලා නැති ඉන්නේ. ඒ රිදීම අඩු වෙනවා වගේ අපිට තේරෙනවා. අනිත් කෙනාටත් රිද්දුවා. බැනලා රිද්දන්න පුළුවන් නම් බැනලා රිද්දනවා, ගහලා රිද්දන්න පුළුවන් නම් පාර දීලා රිද්දනවා, නිශ්ශබ්ද වෙලා රිද්දන්න පුළුවන් නම් නිශ්ශබ්ද වෙලා කොහොම හරි මොකක් හරි ආයුධයක් පාවිච්චි කරනවා රිද්දන්න. ඉතින් අපි දැනගත්තොත් එයාට රිදුණා කියලා අපිට හරි. දැන් මෙහෙම තමයි අපි අපේ හිත හදාගන්න පුරුදු වෙලා තියෙන්නේ. මේකට හිත හදාගන්නවා කියන්න බෑ. එහෙමනම් මෙලහට අපේ හිත හැදිලා දෙන්න ඕන. ඈ එහෙම හිත හදාගන්න පුළුවන් නම් මේ වෙනකොට අපේ හිත හොඳටම හැදිලා තියෙනවා. එනිසා අනිත් කෙනා අදාළම නැහැ මෙතෙන්ට. ඒක ප්‍රායෝගිකව අදාළ වෙන්න පුළුවන්. එයාගේ හැසිරීම නිසා වෙන ප්‍රශ්න ඇති වෙනවා නම් ගිහිල්ලා කතා කරලා හරි මොනවා හරි ඒක විසඳගමු. හැබැයි මේ අපේ හිත රිදුණු එකට නම් අනිත් කෙනා අදාළම නැහැ. වෙන කවුරුවත් ඒකට අදාළ කරගන්න යන්න එපා. එහෙම ගියොත් නම් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒක අපේ ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රශ්නයක් අපේ හිත රිදෙන එක. ඒක අපිත් පෞද්ගලිකවම විසඳගන්න ඕන දෙයක්. තව කෙනෙක්ගෙන් උපදේශයක් ගත්තට කමක් නැහැ. තව කෙනෙක් එක්ක කතා කරත් කමක් නැහැ. හැබැයි අපි විසඳාගත යුතු ප්‍රශ්නයක්. ඇයි අපි අපේ හිත රිදවගන්නේ? අනිත් අයට පුළුවන් අපේ ශරීරයට රිද්දන්න. මොනව පුච්චලා හරි කෝටුවකින් පහර දීලා, අතින් පහර දීලා, කොනිත්තල කටුවකින් ඇනලා, ඒ ඕන විදිහකට අපේ ශරීරයට රිද්දන්න පුළුවන් ඕනම කෙනෙකුට. හැබැයි මනසට රිද්දන්න බෑ කාටවත්. කිසිම කෙනෙකුට බෑ තව කෙනෙක්ගේ මනසකට රිද්දවන්න. එහෙනම් කොහමද අපිට රිදෙන්නේ? අනිත්‍යයට බැරි නම් අපේ හිතට රිද්දන්න කොහමද අපිට රිදෙන්නේ අනිත්‍යයි කියන කරන දේවල් වලින්? අනිත්‍යයට පුළුවන් හොඳට මේ කටුවක් මොකක් හරි එකක් උල් කරලා අපේ හිතට අනින්න නෙමෙයි අපේ අතට දෙන්න නැනගන්න කියලා. ඒක තමයි වෙන්නේ. ඒ අය හොඳට කටු උල් කරලා අපේ අතට දෙන ඕන නැනගන්න. එතින් අපිත් මොඩියෝ වගේ ඒකෙන් අපේ හිතට අණගන්න අපේ පපුවට අපි යනගන්න. අපිට විතරයි මේ හැකියාව තියෙන්නේ, වෙන කිසි කෙනෙකුට නැහැ. වෙන කිසිම කෙනෙකුට මේ හැකියාව නැහැ. තව කෙනෙක්ගේ හිතක්කට ඇතුල් වෙන්න. ඒ කියන්නේ ඒ ඇක්සස් නැහැ. ඒක තියෙන්නේ අපිට විතරයි. තමන්ට විතරයි තමන්ගේ හිතට ඇතුල් වීමේ හැකියාව අවසරේ තියෙන්නේ. ඒ නිසා අනිත් අය ඒව තමයි කරන්නේ, කියන දේවල් කරන දේවල් වලින් ඒ අය කටු උල් කරලා හොඳටම උල් කරපු කටු අපේ අතර දෙනවා. ඉතින් අපි ඒවා ඉන් අපේ හදවත පාර ගන්නවද නැද්ද කියන එක අපේ අතේ තියෙනවා. එහෙම ඕනම් කරගන්න පුළුවන්. නැත්තම් ඉතින් ඒක එයාටම අපව දෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් විසික් කරලා දාන්නත් පුළුවන්. හැම විටම මේ කාරණය යලි යලිත් සිහිපත් කරගන්න, මමයි මට රිදවගන්නේ. මමයි හිත රිදුණු හැම වෙලාවකම බලන්න, මමයි මගේ හිත රිදවගත්තේ. ඒ නිසා මටමයි සනීප කරගන්නත් පුළුවන්. හිත රිදවගන්නේ නැතුව ඉන්නත් පුළුවන් මට විතරයි. ඒ තමයි හොඳම දේ. වඩාත්ම බුද්ධිමත්ම දේ තමයි වර්තමානයේ ඉන්න එක. දැන් මොකක් හරි ප්‍රශ්නයක් වුණානේ, හිත රිදුනා, කවුරු හරි බැන්නා, සැර කරා, අපි කියපු දෙයක් කළේ නැහැ, එපා කියපු දෙයක් කළා, මොනවා හරි මොන දෙයක් කරනවා කෙනෙක්. එයින් අපේ හිතත් අපි රිදව ගන්නවා ඒක දිහා බලලා. ඒකලා එයා තමයි මගේ හිත රිදෙව්වේ කියලා තරහත් ගත්තා. ඒවලි බැන්න හරි නොබැන්න හරි අපි මොකක් හරි ඒ වෙලාවේ එකත් කරනවා. එක්ක බයිනවා, එක්ක ඉවසන් ඉන්නවා. මේ ටික මේ මුළු පොදියම මේ පැකේජ් එකම දැන් ඊළඟට අතීතයේ මතකයක් බවට පත් වෙනවා. ඔය ටික ඉවර වුණාට පස්සේ අනිත් කෙනා හැසිරීමයි, ඒ නිසා මං හිත රිදවා ගැනීමයි, ඒ නිසා එයාත් එක්ක තරහ ගැනීමයි, ඒ බනින්න ඕනේ කමයි, ඉවසීමයි, බැන්නීම හරි මොනවා හරි, ඔය ටික මුළු පැකේජ් එකම මුළු පොදියම ඊළඟ එක තප්පරයකින් මතකයක් බවට පත් වෙනවා. අතීත මතකයක් බවට පත් වෙනවා ඊළඟ තප්පරේදී. ඒ සිදුවීම ඉවර වෙනවත් එක්කම මේ මුළු සිදුවීමම එකම එක මතකයක් බවට පත් වෙනවා. පුංචි මතකයක් බවට එපමණයි. ඊළඟට මාසයකට පසුව හරි දවසකට පසුව හරි අන්න මතක් වෙනවා. කෙනෙක් ගැහුවම කියන්නේ අපිට, කෙනෙක් කම්බලටම ගැහුවා, අපේ කනටම ගැහුවා. එතකොට ඒක රිදෙන්න ගැහුවා, රිදුණා. ඇඟටම රිදුණා, කනට රිදුණා, කම්බල රිදුණා. ඉතින් අපි එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සැප විතරයි. දැන් ඒකෙන් මහා වේදනාවක්, තරහත්තාවක්. අපිත් බලනවා ගහන්න, බයින්න. හැබැයි එකක්වත් කරගන්න බැරි වුණා. එක්ක කරා මොනවා හරි. ඉන්ටික වෙලාවක් යනකොට ඒක මතකයක් වෙනවනේ. රිදෙන එකක් නැති වෙලා යනවා. කන රිදෙන එකක් නැහැ. ඒ ටික ඔක්කොම මතකයක්. අමතකම් වෙලා යනවා. ඊට පස්සේ අපි තුන් මාස තුනකට විතර පස්සේ මතක් වෙනවා. එක්ක යව දකින්නවා අපව. මුණ ගැහෙනවා. දැන් මොකද වෙන්නේ? ආපහු කනරි දෙන්න පටන් ගන්නවද? නෑ, ආපහු කනරි දෙන්නේ නෑ. මාස 3කට පස්සේ මතක් වුණාම හරි දැක්කාම හරි කනරි දෙන්නේ නෑ ආපහු. රිදෙන්නේ මොකද්ද? හිත රිදෙනවා ආපහු. දැන් හිත රිදෙනවා. එතකොට ඒ දැන් හිත රිදෙනකොට අපි ආයෙත් ඒ හිතර අපේ හිත රිද්දුවා කියලා අරයත් එක්ක තමයි තරහ ගන්න. දැන් එයා මෙතන නැහැ මාස 3කට පස්සේ නැහැනේ එයා මොනවත් කරෙත් නැහැ දැන් කිව්වෙත් නැහැ ගැහුවෙත් නැහැ බැන්නෙත් නැහැ හැබැයි ඒත් අපේ හිත රිදෙනවා ඉතින් ආයෙත් මාසෙකට පස්සේ මතක් වුණොත් ආයෙත් හිත රිදෙනවා ඔහොම අවුරුදු 5ක් තිස්සේම මතක් වුණත් හිත රිදෙනවා ඒ හැම වෙලාවෙම අපි අරයට වෛර කරනවා එයා තමයි මේ මට තාමත් රිද්දන්නේ එහෙම කරන්න බෑනේ කාටද බලව එහෙම රිද්දන්නේ එතර මේ කවුද අපිව රිද්දවන්නේ මේ මෙපමණ කාලයක් නැවත 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 දිනපතාම මතක් වෙන වාරයක් පාස වර්තමානයේ අපිට රිද්දන්නේ එකපාරයි වර්තමානයේ අපි වඩවන්නේ එකපාරයි කියන්නේ වර්තමානයේ හැම විටම ලස්සන නැහැනේ වර්තමානයේ වෙන දේ හැම විටම සුන්දර ලස්සන ප්‍රසන්න මිහිරි සැපදායක නැහැ අප්‍රසන්න දේවල් වර්තමානයේ වෙනවනේ අමිහිරි දේ එතකොට ඉතින් වර්තමානයේ නීරසයි හැබැයි වර්තමානයේ අපි වඩවන්නේ එකපාරයි ඒ ඇත්තටම ඇත්තම සිද්ධියකට ඇත්තටම අඬවනවා අපි ඊළඟ තප්පරේ වෙනකොට එය අතීතයේ බවට පත් වෙනවා ඊළඟට අපි වඩවන්නේ අතීතය. වර්තමානයේ අපි වඩවන එකට සීමා තියෙනවා එකපාරයි. දෙපාරකට බෑ වර්තමානයට බෑ දෙපාරක් එකම සිද්ධියට කෙනෙක් වඩවන්න. බෑ වර්තමානයට සීමා තියෙනවා එකම එක වතාවයි. වර්තමානයේ අපිට දුක දෙන්නේ එකම වතාවයි. දෙනවනම්. හැබැයි අතීතයට සීමා නැහැ. කියන්නේ අපිට කියන්න පුළුවන් ද මේක 108 වාරයක් ඇඬුවාම ඉවර වෙනවා මතක් වෙලා මතක් වෙනවනේ එහෙනම් මතක් වෙන ඒවා ගණන් කර කර 1 2 108 වෙනි පාර මතක් වෙලා ඇඬලා ඉවරුනාම ඉවරයි නෑ එහෙම එකක් නෑ අතීතයට සීමාවක් නෑ අතීතයට පුළුවන් අපි වඩවන්න අසීමිත වාර ගණනක් ඒ මොකද එතන ඇත්තක් නෑ ඒ අඬන්නේ බොරුවකට මේ වෙලාවේ කවුරුවත් බනින්නේ නැහැ ගහන්නෙත් නැහැ මොනවත් නැහැ ඒත් අපිට රිදෙනවා කියන්නේ අපි බොරුවට බොරුවකට අපි රිද්ද ගන්නවා ඒ නිසා තමයි වර්තමානයේ සිටීම හරීම ප්‍රතිඵලදායක මෙතන ඉන්න ඉඳලා බලන්න මේ වෙලාවේ මොකද්ද තියෙන ප්‍රශ්නේ කවුරු අතරියාදු කරනවද නෑ කළා කළා කියන මතකයක් තියෙනවා එපමණයි ඒ මතකයක් පමණයි දැන් නෑ ඒතර මේ මොහොත නිදහස් ඒ තමයි ඒක දැන් අපි එහෙම බැලුවොත් නේ ස්වභාවයන් ටික පේන්නේ. ඇයි මෙයා මෙහෙම හැසිරෙන්නේ කියලා අපි අන්න එතනදී හොයලා බලන්න ඕනේ. ඇයි මෙයා මෙහෙම කියන්නේ? දැන් එහෙම හොයලා බලන්න නම් අපිට ඉවසීමක් තියෙන්න ඕනේ. කලබල වෙලා ආවේගශීලී වෙලා බෑ. අපි නිවෙන්න ඕනේ. එහෙම නිවුණ අපිව නිවාගෙන අපිට බලන්න පුළුවන්. ඇයි මෙයා මෙහෙම හැසිරෙන්නේ? එයත් නිමුණු වෙලාවක අහන්න පුළුවන් ඇයි මේ එහෙම කිව්වේ ඔයා දන්නවද ඔයා කිව්ව දේ ගැන මොනවද කිව්වේ කියලා ඔයා දැක්ක දෙයක් ගැනද ඔය කතා කරන්නේ ඔයාට ඇහුණු දෙයක් ගැනද නැත්නම් හිතුණු දෙයක් ගැනද නැත්නම් ඕපදූපයක් ගැනද ඉතින් එහෙම ඒක තමයි හොඳම දේ ප්‍රායෝගිකව මේ ප්‍රශ්නේ විසඳා ගන්න නම් හොයලා බලන එක. ප්‍රායෝගිකව හොයලා බලන්න. ඉතින් බොහෝ ප්‍රශ්න ඇති වෙන්නේ අනවබෝධය නිසා. කියන්නේ අවබෝධයක් නැතිකම නිසා සහ වැරදි වැටහීමක් නිසා. වැරදියට අපි යමක් හිතන් ඉන්නවා මේක මෙහෙමයි කියලා. ඒසා හොඳම දේ තමයි එහෙම සොයලා බලන. සොයලා බැලුවම තේරෙනවා ඒක එයත් තව දේවල් වල ඉත්තේ කියන එක. හොයලා බලන්නේ මේ මිනිහෙක් මිනිස්සෙක් ක්‍රියා කරන්නේ හිතලා බලන නෙමෙයි බොහෝ විට හැඟීම් වලට. ඒව ලොකුවට ගණන් ගන්න නම් හොඳ නැහැ. අපිට ඒව ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ.
අපිට ඒ වගේ දාවල වාචික ඒක පිළිතුරු දෙන්න නිවැරදි කරන්නේ නැතුව මේ අපිට ඒක මේ ලියන්න පුළුවන් නේද? දැන් මට ඒක මං කියන මාත් වෙන පෞද්ගල අත්දැකීම මේ මම කියන වාචිකව එයාට උත්තර දෙන්නවා නිවැරදි වෙන්නත් යන්න නැතුව මගේ හිතේ ඇතිවෙච්ච අසහනය ඉවර නැනම් ලියව. පාටි තුනක් විතරයි පොඩි පොතක් කියනවා. ඒක ලියලි ඉවර වෙනකොට ඒ අදාළ පුද්ගලයා ඉන්න මගෙන් සමාව ගන්න. ඒක ඉතින් ඇවිල්ලා මෙහෙම මේ වැරදි ඕවදක් හේවත් ඉගෙන ගන්න එපා. එහෙම කියලා සමාව ගැනීම නෙමෙයි කරුණ පැහැදිලි කිරීමක් කරා දෙන්න ඔබට කවුරුත් දැක්කෙත් නෑ. එතකොට මේ මහේ මම හැබැයි අර විදිහට ප්‍රචාරයක් දක්වවා නම් අර වාචික කතා කරන්න කියලා හරි. මම නිවැරදි කියලා කියන්නේ කියන ප්‍රමාණයට දෙපැත්තම නොසන්සුන් වෙනවා. ආරය මාමලක මාර්ගම් කියන එකක් වෙනස් එකක් හිටපින්න නේද? ඉතින් එහෙම අර මෙහාට වෙලා අර විදිහට ලිව්වා ඒ පොත මාමලක පොතක් තියෙනවා එක්සල් පොතක් වගේ ගන්න. මේ මම හිතුවා ඔක අවුරුද්දකින් දෙන්න නේ ආරය කියන. දැන් අවුරුදු දෙකක් ඉඳලා පහුන මාර්ගය මේ දෙක දෙන්න ඕනේ නැහැ කියන.
ඒක තමයි මේ අර ඔය ආවේග වලදී මිනිස්සු අපි වැඩ කරන්නේ ආවේගයක. ඉතින් ඒ ආවේගයේ ස්වභාවය තමයි ඉක්මනටම නිවිලා යනවා. ආය ආය පිදුරු දැම්මේ නැත්නම් ඒක නිවිලා යනවා. ආවේගයකින් ඉන්න වෙලාවක හොඳ නරක හරි වැරද්ද කතා කරන්න බෑ. කළ වැඩක් නෑ. ආවේගශීලී මනස ලෑස්ති නෑ ඇත්ත තේරුම් ගන්න ඇත්ත පිළිගන්න. ඒ නිසා හොඳම දේ තමයි කල් ගන්න එක, නිවෙන්න අරින එක. අනිත් කෙනාව නිවෙන්න අරින්න. ඒ අතරින් අර ඒ ඔබතුමා කරපු දේ හරි වැදගත්. අපිව නිමා ගන්න ඒ අපේ හිතේ තිබිච්ච ටික ඔක්කොම ලිව්වා. කියන්න ඕනේ ටික ඔක්කොම ලිව්වා අපි. එතකොට අපේ හිතත් අපි හිස් කරගත්තා.
ඔබේ තිති මට ලැබිච්ච භාවනා අධ්‍යක්ෂක ගැන පොඩ්ඩක් හැමෝටම කියවන.
ආ කියමු.
පුදු මගේ කීප දෙනෙක් ඇහුවත් එක පෞගිය මාස කීපයක් විකිතව මගේ භාවනා කටයුතු දෙවිලා හිටිය. එදා තනනේක මේ වෙනකට ඒකෙදි අපිට කරපු භාවනාව ප්‍රධාන භාවනාව වඩා දුදී කිව්වේ සිදුවෙන දේ සිදුවන ආකාරයෙන් බලාගෙන ඒක ඒ වචනෙන් එහෙම කිව්වට ඒක ගොඩක් ක්‍රමවලින් කරේ. අපිට ඉතලම කියපු දේ තමයි අලුතෙන් රූප බලන්න එපා කියලා. රූප බලන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන් ඇවිදිනකොට බිම් බලාගෙන ඇවිදින්. වර්පිට බලන්න එපා. කතා කරන්න එපා. තමන් අසරණයි කියලා හිතාගෙන කවුරුත් උදව්වට නැහැ කියලා. ඒ හිතාගෙන මුදී නැගිටලා වෙලා ඉන්න ඇඟිල්ලක් හෙලෙව්වත් මේ අතක් හෙලෙව්වත් ඒක ඒ මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්න කුරු දෙන්නේ. ඉතින් අපි කතා කරපෙලා ඒ වෙලාවෙදි තමයි කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියන්නේ. ඒ වුණාට අපි බිම්බලාගෙන හිටියා. කතා කරන්නේම මට මුලදීම කරගන්න බැරි නැහැ. කොහොමද ඒ කතා කරන එක සෑහතු. නවත්තලා ඒක කරගෙන යනකොට තේරුණා ඒ අපේ ශරීරයේ ක්‍රියා කරන වේගයන් හිත ක්‍රියා කරන වේගයන් ඔක්කොම අඩු වෙනවා. ඉතින් අපිට සක්මන් භාවනාව කරනකොට ඒ සක්මන් භාවනාවේ අපි පැයක් සක්මන් භාවනාවක් පැයක් පරියන්කේ අනික් මොන වැඩක භාවනාවක් විදිහට දවසේ උදේ 4 ඉඳන් රෑ 9 වෙනකන් විනා තප්පරයකවත් විවේකයක් ගන්න නැතුව කරන්න කිව්වා. ඒ කියන්නේ අපි විවේකයක් ගන්නවා කියන්නේ මොකක්ද? හිතන්න නැතුව. හැමදේම විවේකයක් ගන්නෑ කියන්නේ අතේලෙවවත් නෑවත් ඇඟේ වතුර වැටුණා ඒක වැටි ඇඟේ වතුර ගෑවෙන එක දිහා බලාගෙන ඉන්නවා මිසක් මේ වෙද්දයක් හිතන්නේ නැහැ කියන්නේ. ඒ විදිහට දවස් කීපයක් ගත කළා. මේක සක්ම භාවනා කරනකොට කකුල උස්සලා ඊළඟ තීරමනේ කකුල වැඩ කරන හැටි ඔක්කොම දෙය බලාගෙන ඉතියි. ඒක කකුලේ එක පොළොවට එක ක්‍රියා කරන හැටි. එතකොට මගේ හිතේ දැනෙන්නේ පොළොවේ දැනෙන්නේ. ඒ කියන්නේ පොළොවට කියලා තද වෙනකොට දැනෙන එකක්. එතකොට හිතේ දැනෙන තව එකක්. ඒ හැමදේම බලාගෙන ඉතියි වෙන දේ මොනවාද කියලා. එතකොට පින්දීම හැකිලිම කියන ප්‍රධාන මූලධර්ම තමයි පායතා කළේ. ඒකයි මම ආනාපානසතිය සමහර අවස්ථාවල භාවිතා කරන්නේ. ඉතින් ඒකදී වෙනදී ඒ විදිහටම බලාගෙන හිටිය ආයි ශරීරේ මොකක්ද දැනෙන්නේ අපුවත් හරි ඇඟේ ඇපුණොත් මත වේදනාවක් දෙනොත් ඒ හැමදේම අපි ඒ විදිහටම බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉන්නේ අපිට අර හිතන්න තියෙන ආසාව නැති වෙනවා අඩු වෙනවා. ඒ හිතන්න තියෙන ආසාව අඩු වුණාට පස්සේ අපිට තේරෙනවා අපේ හිතයි වර්තමානයේ කරන දේ අතර ගොඩාක් එකට එකව වෙලා තියෙනවා. ඊට පස්සේ මට දවසක් විතර හැකියාවක් ලැබුණා. මේ දවසට අඩු කාලයක් හැකියාව ලැබුණා. ක්‍රියා කරන දේ හිතයි සම්පූර්ණයෙන් එකට තියාගෙන ඉන්න. එහෙම තියාගෙන ඉන්නකොට තමයි මට තේරෙන්නේ අර බුදුහාඳුරු කිව්වා මේ අපිට ඇඟිල්ලක් නැවුවත් හැමදේම හිත හිතෙන් කරන්න කියලා. ඒක කියන්නේ හිත යොමු කරගෙන කරන්න කියලා. ඒක කරන්න පුළුවන් කියලා හොඳටම පැහැදෙන මේ වෙලාවේ මොකද මේ මේ හිත කියන්නේ මයින්ඩ්ෆුල්නස්. ඒකද අපිට සිංහලෙන් කොමස් කියන්නේ මයින්ඩ්ෆුල්නස් එකද මේ
සිහි කල්පනාව.
සිහි කල්පනාව ක්‍රියාවත් එක්ක සිහි කල්පනාව 90%ක්වත් එකව කරගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඊට පස්සේ ඒ අපේ කරන හැම ක්‍රියාවක්ම සිහියෙන් කෙරෙන්නේ. අයි සිහි හැම වෙලාවෙම ක්‍රියාකාරීත්වයක් එක්ක. එහෙම වුණාම අර විශේෂ උනන්දුවක් ඕනේ නැහැ. අපි අතක් ඉස්සුවත් ඒක දන්නවා අත උස්සන්නේ මෙහෙම ඇඟිල්ලෙම ඒ ආයි උස්සන්නේ ඉස්සලා ඉඳනවා මම උස්සන්නේ ඕනේද? ඒ ඔක්කොම හිතෙනවා අර අර විදිහට දවස් කීපයක් පුරුදු කරලා. අයි පුරුදු කරන බුලතිය හරි අමාරුයි. ඊට පස්සේ නැගිටින වෙලාවෙ ඉඳන් නැගිටිනකොට ඇඟේ කකුලේ පල්ලේ අරලා ඉස්සෙල්ලා මතක් වෙනවා දැන් මම මේ කකුලේ පල්ලේ දානකොට දාන විදිය කොහොමද කියලා බලන්න ඕනේ. ඒක ඉතින් මතක් වෙන අර විදියට හිටියෝ. ඉතින් ඒ හැකියාව ලැබුණාම ඒ ටිකක් මම හිතනවා මට ඒක කරගන්න හැකියාව තිබෙන්නේ වෙනත් ප්‍රශ්නෙින්ද අතනෙක වෙච්චින්ද මේ ඉතින් ඒ දිගටම කරගෙන ගියා නම් අනිවාර්යෙන් බුදුහාඳුර කිව්ව විදියට අපිට මේ මේ මාර්ගය දකින්න පුළුවන් වෙයි. ඉතින් ඒ මාර්ගයේ ගියයි ඉන්නවා ලෝකෙ. මං හිටියතන ස්වාමීන් වහන්සේලා හිටියා ගියයි හිටියා. අනිවාර්යෙන් ඒක මාර්ගයේ චුට්ටක් දුරට ගිහිල්ලා මේ මං හිටියේ ගුරුමේ පඬිතානාම කියන ආරාමයේ. මං කියන්නේ ඒක ලංකාවේදී විසක් කියලා. මොකද එහෙ ඉන්න ඇයි මේ පඬිතානාම මාත් එක්ක එකට එතන හිටිය කච්චි කීප දෙනෙක් ලංකාවේ ඇවිල්ලා පුහුණු වෙලා ගියා. මයිගාම එක හිටිය කෙනෙක් ලංකාවේ කැලණි විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන දැන් 6 මාසයක වැඩි ඉස්සෙල්ලා එහාට ගියේ කියන්නේ. ඉතින් මේ ඒගොල්ලෝ කියන්නේ ලංකාවේ තමයි වැඩිපුර හොඳට තියෙන්නේ කියන්නේ. ඉතින් මේ හැකියාව මට මගේ රැකීම ඇතුළේ ලෝකේ දැන් තියෙනවා අපිට කරගන්න පුළුවන්. හැබැයි කරගන්න ඕනේ අපි අඩුම ගානේ දවස් කීපයක්වත් සම්පූර්ණයෙන්ම කැප වෙලා දින්ගත්පත් කතා කරන තීර 99ක් වගේ නවත්තලා ඊට පස්සේ කරන හැම දෙයක්ම සිහියෙන් කළා නම් ඒ අපිට ඒ ගමන යන්න පුළුවන්. ඒ අර සක්මන් භාවනාවේ ඒ ක්‍රම එහෙම නැත්නම් අපිට ස්පර්ශය දැනීමේ ක්‍රම ඒ ඔක්කොම අමතර කරුණු. ඒක නෙමෙයි මූලික කරුණ වෙලා තිබ්බේ. කරන හැම දෙයක්ම සිහියෙන් කරලා ඒක දකින්න. ඉතින් ඒ හැකියාව ඇත්තෙම එතන තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ එකම වේද නොනැති ලංකාවේ නැවතුණාන කාලයක් නේ ලංකාවේ උපසම්පදාවත් නැතුව කියන්නේ එහෙම නෙවෙයි ඒ රටේ ලංකාවෙන් එහාට ගිහිල්ලා ඒ රටේ තාම නොනැති තියෙද්දලා එහෙන් ලංකාවට අරගෙන එන තියෙන ගොඩක් අය දැන් ආපෝ අපිත් ලංකාවේ භාවනා ක්‍රමවත් නැිතන්නේ අපි ගොඩින්ද පටන් ගන්න ඉස්සලා කාලයක් ලංකාවේ කැලේටම සීමා වෙලා නැහැ වගේ තිබුණා ඊට පස්සේ බුරුමෙන් ගොඩක් අය ගිහිල්ලා කියන එක නම හරි කතාවක් වෙයි ඒක ලෝකේ තියෙනවා ආයි ලෝකේ ආර්ය පුද්ගලයෝ ඕන තරම් ඉන්නවා මොකද එතන මම දැක්කේ ආර්ය පුද්ගලයෝ සැකයක් හිතන්නේ කිසි දෙයක් නැහැ ඒක ආර්ය ආර්යමයි ආර්ය පුද්ගලයමයි ඒ ආර්ය පුද්ගලයෝ ඕන තරම් ඉන්නවා ඉතින් අපිට යන්න පුළුවන් මේ ගමන මේ තව කොච්චර කාලයක් යන්න පුළුවන් මේ දැන්නේ ඒකින්ද මගේ ශරීර ශක්තිය තිබ්බොත් හැකියාව තිබ්බොත් මම ආයි ඒ කාලයක් අරගෙන ඒ ජීවිතේ ගත කරන්න උත්සාහ කරනවා දැන් මේම කතා කරද්දී අපිට ඒක කරන්න බෑ ඉතින් ඒ විදිහට සම්පූර්ණයෙන් ගත කරන්න මම උත්සාහ කරනවා හරි වාදෙත් හැමෝටම මම කියන්නේ ඒක විදිය තියෙනවා කරගෙන යන්න පුළුවන් අර උපස්ස අපිට කර දේශන ඇත්තටම මේ වෙලාවේ අපි අට දෙනෙක් ගියා අට දෙනාට මොකද්ද මේ කරන්න කියන එක තේරුමක් වුණේ නැහැ මම ඇත්තෙන්ම මේ එතන ගිය මේ හාම්බෙන් වගේ කවද ගියේ කෙනෙක් අන්තිමට මට තමයි එතන මේ හැමෝටම මේ ගොඩක් දේවල් කියලා දෙන්න ඕනේ මොකද උපෝස්ත අපිට කියලා දීපු දේවල් ගොඩක් තමයි එතනදී අපිට ප්‍රයෝජන වෙන්නේ ඉතින් හැමෝම දැන් මම හිතන්නේ මෙතුමත් දන්නවා ඒක තමයි අයිය කියන්නේ ඉතින් අපිට මේ දෙයක් වුණේ දැන් අපි මේ කතා කරන දේවල් තමයි එතනදී වෙන ප්‍රැක්ටිකලි භාවිතා කරන්නේ දෙකින්ද මේක හිතගෙන ගත්තොත් අපි හොදට අපිට ඒක කරගන්න පුළුවන් මේ ආත්මෙදිම වැඩි මේ ආත්මෙදිම අපි පුළුවන් සතරෙන් එහා පැත්තට යන්න අර මං කිය විදර්ශනාව කරන්න ඕනේ දවස් 7ක් හරියට කරගන්න පුළුවන් නම් ඒ ඇති නැත්නම් තුමා මාසයක් කරගත්තොත් වැඩිපුරම හොඳටම ඇති කරගෙන යන්න පුළුවන් ඒක තමයි මගේ භාවනා අධ්‍යක්ෂින මම හැමෝටම කියන්න සතුටුයි
එහෙම උදානයක් ආන්ද ලැබීම අපේ පිනා වාසනාව එතන මේ ඒ කාලයේදී මේ මා දන්න විදිහට මේ පිරිස හිටිය පැවිදි වෙලා නේද පැවිදි වෙලා දැන් ඒකේ මොන හරි විශේෂ උපකාරයක් වුණාද භාවනාවට පැවිදි වෙලා භාවනා කිරීමේ
ඇත්තම මේ මම එතන ඇලිස්ලා මේ ලංකා හස්නෙක ටික දුකෙන් හිටියේ ඉඳලා මම එතන ගිහිල්ලා පැවිදි වෙච්ච එක මේව කියමු පැවිදි වෙලා ඒ පැවිදි ජීවිතේ කරන්න ඕන දේ ගැන අපිට කියලා දීපු ටිකයි මූලික අපිට පළවෙනි දවසේ පැවිදි වෙලා උපසම්පදා වුණාම උපසම්පදා වෙච්ච වෙලාවේ ඉස්සෙල්ලාම අපිට කිව්වේ ওই 217ක් අපිට මතක නැහැ කරගන්න බැහැ කියලා කිව්වම අපිට කිව්වේ ඒ 217ක් ඕනේ මේ හතර කරන්න කියලා අපිට හතරක් කියලා දුන්නා ඒක හතර හොඳටම ප්‍රත්‍යක්ෂ කරලා ඉතින් අපි මහාන වෙලා ඉන්න කල අනිවාර්යයෙන්ම මේ හතර කැඩුනේ නැහැ කාගෙන්වත් ඒක අපි 100%ක් විශ්වාසයි ඒ හතර හොඳටම කළා ඒ අතන අනිත් දේ අනිත් කරුණුත් අපි කළා. හැබැයි ඒකෙදි ඊට පස්සේ මට ඕනේ වුණා මහාන වෙලා මාස එකම මාර්ගයකට පස්සේ සිවුරු අරින්න. අපි මගේ ගුරු හඳුරු ගාවට ගිහිල්ලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මම හිතනවා මගේ භාවනා කටයුතු මට මීට වැඩිය හොඳට කරගෙන යන්න පුළුවන් ගිහි කෙනෙක් වශයෙන් කියලා. මොකද මහාන වෙලා ඉන්න කාලේ අපි අලුත් මහාන වෙච්ච අය අපිට සීලේ නෙවෙයි කියන්නේ අපි ප්‍රතිපදානේ පීලේට වැඩි මහාධ්‍යාංගේ ප්‍රතිපදා තියෙනවා ප්‍රතිපදා 217ක් ඉතින් ඒක කරගෙන යන්න අපිට අනිකයක කතා කරන්න ඕන අනික අවද්දේශනා කරගන්නත් ඕන ඉතින් ඒක කතා කරන්න ගොඩක් අවස්ථා තිබ්බම ඒකෙන් භාවනාවට මට පස්සට ගියාද වෙන්න පුළුවන් සමහරකට ඒකින්ද මම ආන්දරංගෙන් එල්ලුවා මට අපව ගිහින් වෙන්න ඕන කියලා මට ආන්දර අවසර දුන්නේ නැහැ දෙන්නැතුව මට කිව්වේ ඔයාට ඒ බාධා වුණාට ඊට වැඩි ලොකු උපකාරයක් වෙනවා මේ සීවරේ දාගත්තා මොකද සීවරේ දාගත්තේ දායින් නම් ඔයා කරපු පාප කර්මයක් තමයි ඔයාට බලපාන බාධකයක් වශයෙන් ඒ ඔයා වාරි ඉස්සතනම් ඔයා
පාරජිත හතර කැඩුන්නේ නැහැ කියලා මම කවදාකවත් සිවුරේ දාලා යන්න එපා කියලා මට දුන්නේ නැහැ මහ සිවුර ආරින්න. ඉතින් ඒ වගේ මම හිතනවා සිවුරු මේ උපාසක වශයෙන් අන්තිම දවස් තුනක් උපාසක වශයෙන් හිටියා. ඒ උපාසක වශයෙන් ඉන්නකොට මේ අර බර අඩුයි. ඉතින් ඇඟේ බරක් නැහැ මොකද අපි දන්නවා අට සිල්ලේ අපේ අතින් කැඩුණද නැද්ද කියන එක. කැඩුණත් අපිට ඉස්පස්ස ආන්තරණිකේ දන්නවා අහවල් සිල්ලේ අහවල් විදිහට කැඩුණ කියලා අපිට ඒක අපව අලුතෙන් හදා ගන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේලාගේ සීලය අර ඊටරි කොච්චර අමාරුදද කියලා අපි අලුතෙන්ම මහන් වෙච්ච ඇයින්ද ඒ සමහරක් වෙලාවට කැඩිච්ච වෙලාව අපි කැඩන කියලා දන්නේ නැහැ. ඒකම ඒ වගේලාවට අපි කියන්නේ කියලා ලොකු අපි අනිස්හාන්සල් කියන්නේ සබ්බ කාපත්‍ය පතිකරෝමි කියලා මේ අපිට වෙච්ච වැරදි ඔකට හරිගත්ත ගන්නා විතර මේව හදන කියලා දන්නේ නැහැ. ඒකමයි දන්නේ මට අපිට මහාන ජීවිතයෙන් ඒ වෙලාවෙ මොකද අපි කලේ ශුෂ්ක විදර්ශනාව කියලා ගොඩක් අය කියන්නේ නැත්නම් දවසම විදර්ශනා වඩන එකනේ. ඉතින් ඒ දවසම විදර්ශනා වඩන ක්‍රමවේදයට උපසම්පදා ජීවිතයේ මට එච්ච ලොකු පිටුවහලක් වුණේ කියලා මං හිතනවා. මම දන්නේ නැහැ මං උපාසකෙක් වෙලා හිටියනම් මට වෙන කිසි වැඩක් නැහැ. මොකද ඒක වැඩි ඒ තිල් අටකෙල් අපිට ආරක්ෂා කරන එක ලොකු දෙයක් නෙවෙයි. අපි කෙරෙන නිදීමවත් ඒකින්ද ඒක සමහිත උපාසක කෙනෙක් වෙලා හිටියනම් ඊට වැඩි ගොඩක් ඉක්මනට කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒකයි තමයි මගේ මා ජීවිතය තියෙන හැබැයි අනික මොකක් එක උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් ඒ කටයුතු අපේ හැකියාව ඇරෙන්නේ සම්පූර්ණයෙන්ම කිසි අඩුවක් වෙන්න දෙන්නේ නැතුව මං දැනුවත්ව මගේ සීලයක් කැඩිච්ච තීරයකට දිද්දි මට අතින් ඉපෙච්චලාවේ 12න් පස්සේ මං හවස බිස්කට් කෑවා. මොකද මේ ඒ වෙලාවේ දවස් 3ක් විතර. ඉතින් ඒක මේ විනිනුත් ඉඳ දීලා තියෙන ඒ වගේ අවස්ථාවකට පාවිච්චි ගන්න කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක් කැරෙන්න සීලේ කැඩීමක් වුණේ මම නැතුව කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒකයි මගේ මහා අද්දකි. සුතම් බරස් ස්වාමීන් වහන්සේලා සමී වාචනන්දට අවවාදෙන් කතා කරන්න
තුනේ.
ඒක තවදයක් සමායනික කිව්වද මේ මට භාවනා එක අධ්‍යක්ෂකක් එක ඇත්තෙන්ම හරි භාවනා අධ්‍යක්ෂකක් කියන්නේ නැහැ. මේ භාවනා කරනකොට මට සමහරක් මේදි වෙන්නේ නැති විදිහට අතීත දේවල් කරදර කරන ගත සමහරක් දෙයක්. ඒ ගමන ඒ වෙලාවට භාවනා සමාධි භාවනා සුදුර වෙලා තිබ්බා. ඉතින් ඒ ගමන මම එක දෙයක් ගැන හිතුවා අතීතයේ වෙච්ච දෙයක් ගැන. එතකොට මට පුළුවන් වුණා මම කවදාකවත් දන්නේ නැති ඒ දෙයට සම්බන්ධ ඔක්කොම දේවල් මතක් කරගන්න. මතක් එක මෙහෙම මුණා කියලා අනුපිළිවෙලින් දකින්න. දැක්කලා ඒ දේ උනේ කොහොමද ඒක මොකද්ද උනේ මොකද්ද කියලා ඒ ප්‍රශ්න දීපේක ඔක්කොම අර මේ දැන් වෙච්ච දේක වගේ ලස්සන දකින්න පුළුවන්. දැක්කලා ඒකන මට හරියට විශ්වාසයි. ඒ වෙලාවේ මට හරි ලොකු සැනසීමක් වුණා. මේක මේ හේතු වෙන මේක වුණා මේ හේතු වුණා කියන ඒ ඔක්කොම අතීතයේ දැන් අවුරුදු 35කට විතර ඉස්සර වෙච්ච දෙයක් වෙන ඇනලයිස් කරගන්න. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා ඒකට මගේ වයිෆ්ත් සම්බන්ධයෙන් වෙච්ච දෙයක්. ඉතින් මම ඒ ගැන කතා කළාම එයාටත් මට නැති ඇති දෙයක් ආනේ මේක මෙහෙම තමයි වුනේ කියලා ඒ මතකයේ ඒ කියන්නේ ඇත්තම මතකයක් තමයි හරියට මතක් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒක භාවනාවේ හැකියාවක් වෙදී මොකද ඒ අතීතයේ වෙච්ච දේවල් ඒ විදිහටම ආපහුකින් දකින්න පුළුවන් වුණා. ඒක ලොකු අත්දැකීමක් වුණා මට භාවනාවේ. මම හිතේ හැමතැන සුද්ධ කරන ආචාර්යතුමාට කිව්වා මම මේ අතීතයේ මේ ඇත්ත මේ භාවනාව කැඩීමක් මගේ උනේ මේ අතීතයේ කිල්ල මේ දුව මේ ඉතු පෙවුණා කියලා. එතකොට ඒ හන්දුද කිව්වයි ටික කලින් ටික කර ඉස්සර වෙච්ච එතන අමතර සුද්ධ කරපු කෙනෙක් එයා කිව්වලු මේ අම්මගේ කොතැන ඇතුළ ඉන්නවා යාට දැනගන්න පුළුවන් වුණා කියලා. එයාගේ හිත අතීතයේ ගිහින් අම්මගේ කොතැන ඇතුළ ඉන්න කාලේ එයාට දැනගන්න. ඉතින් එහෙම ඇත් ඉන්නවා. එහෙමත් දකින්න පුළුවන් මේ භාවනාවේ අතීතයේ ගිහින්.
කියන්නේ අපි පොත්පත් වලින් අහන කාරණා කොච්චර මේ තාම සජීවීව තියෙනවද කියන එක නේද? සහ අපිට කරගන්න පුළුවන් ද උත්සාහ කළොත් කියන එක. ඒක හොඳම නිදර්ශන තමයි කුමාර මහත්මයා මේ අත්දැකීම් වලින් ඉදිරිපත් කළේ. සමහරට අපිට සැක සංකා තියෙන්න පුළුවන් ඔය පොත්පත් වල තියෙන කාරණා ඒ සිදුවීම් ගැන අහනකොට එහෙම වෙන්න පුළුවන්ද එහෙම කරන්න පුළුවන්ද දැන් කරන්න පුළුවන්ද මේ කාලේ පුළුවන්ද ඒ කාලයේ ගැටලුවක් නැති බව අපි අවංකනම් අපි සැබෑ උත්සාහයේ යෙදෙනවනම් සහ ඒ හරි ප්‍රතිපදාවේ ඉන්නවනම් ඒ පොත්පත් වල ලියවුණු කාරණා අපේම ජීවිත අත්දැකීම් වලින් අපිටම සනාථ කරගන්න පුළුවන් කියන එක. සක කාලයේ ගැටලුවක් නෙමෙයි.
මෙහෙත් ඔය වගේම සතරක නේවාසික ප්‍රාත්මාලාවක් මෙහි කුමාර මහත්තයා කියන එතනෙම නිල ප්‍රභාවර මධ්‍යස්ථානයේදී අත්තකින්ද හැකියාව ලැබුණා. මේ මම හිතන්නේ 80% විතර. කියන්නේ මේ ඒකට මම හිතන්නේ තමන්ගේ කැපවීම තමයි අවශ්‍ය වෙන්නේ කියලා මම හිතුවා. කියන්නේ ඔබතුමා දුන්න උපදෙස් අනුව කියන්නේ හැම එකක්ම මේ වැටි පිළියෙට යනකොටවත් නාරුරුමක් කනකොටවත් යනකොට එනකොට ඒ සම්පූර්ණම මේ ක්‍රියාවලිය ප්‍රතිපත්තාණයෙන් කරන්න ගත්තට පස්සේ පළවෙනි දවසේ නම් එච්චර මේ සාර්ථකුන් නැහැ. දෙවෙනි දවසේ ඉඳලා මම මේ ආයෙ දිනෙන්න මට මගේ ජීවිතේ හිතයි අයයි දෙක ආයෙ වෙනසක් වුණේ නැහැ. ඒ දවස් තුනම එක දිගටම කුමාර මහත්තයා කිව්වා කියන මටත් මෙහි ඒ අත්දැකීම ලබන මේ නිල්ලම භාවනා මත තියෙනවා. මට ඒක මේ කිසිත් දෙනවා.
දහම ඉතින් දහම අකාලිකයි සන්දිටිකයි ඒකට මේ කාලයක්වත් නැහැ මෙන්න මේ කාලේ තමයි පුළුවන් මේ තැන තමයි පුළුවන් කියලා එහෙම දෙයක් නැහැ ඉතින් හැබැයි අපි එක එක්කෙනාට මේ ජය භූමි තියෙනවා ජය දිනන තැන් තියෙනවා ඒක ඉතින් හැමෝටම එක තැනකදී දිනන්න බෑ ඒක විවිධ හේතු නිසා ඒකට තව හේතු එක් තියෙනවා ඒ මොන හේතු නිසා හරි අපිට භාවනාව හරියන්න තැන් තියෙනවා හැබැයි ඒ තැන මොකද්ද කියලා අපි දන්නේ නැහැ එහෙම ඒක හොයාගන්න බෑ ඒක පිහිටන ඒක වැටෙන ඒකටම වදින තැන් තියෙනවා ඒ නිසා මේක අපි හැම තැනම හැම වෙලෙම කරන එකයි තියෙන්නේ ඒ කාරණේට අදාළ හරි භාවනාවට අදාළ හරි තව අදහස් ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඉදිරිපත් කරන්න කල්යාණ මිත්‍රවරුනි අප හැම දෙනාම මේ දී සිටින්නේ නිවැරදි ගමනක බව මේ සියලුම සාධක වලින් කුමාර මහත්මයාගේ අදහස් අත්දැකීම් සහ නිකුත් කල්‍යාණ මිත්‍රයන්ගේ අත්දැකීම් මේ හැම දෙයකින්ම මනාව සනාථ වෙනවා නිසකව පාරක් තියෙනවා පාරත් විවෘතයි අපිත් ඉන්නේ නිවැරදි පාරේ සමහර විට නැවතිලා වෙන්න පුළුවන් තවම පළවෙනි අඩියේ දෙවෙනි අඩියේ තුන්වෙනි අඩියේ එහෙම තැනක නැවතිලා වෙන්න පුළුවන් ඒ නිසා අපි අදිෂ්ඨානයක් ඇති කර ගනිමු මේ පොයේ දවසේ හැන්දෑවේ මේ සියලුම අර්ථවත් හරවත් රසවත් අත්දැකීම් වලට සමන් දීමෙන් පසු අපි ඊට වඩා කැපකිරීමක් මේ වෙනුවෙන් කරමු කියන එක අනිවාර්යෙන් කළ යුතුයි. ඒ බව අපි දන්නවා. හැබැයි විවිධ හේතු නිසා නොකරන ගතියක් කල් දාන ගතියක් තියෙනවා. ඒ නීවරණය හඳුනාගෙන කල් දාන නීවරණය හඳුනාගෙන අපි අදිෂ්ඨානයක් ඇති කරගනිමු. මීට වඩා ක්‍රමවත් සහ කැපවීමකින් යුතුව වැඩි කාලයක් මේ නිවෙන මගෙහි ගමන් කරන්න යොදවමු යොදවනවා. කැප කරමු, මීට වඩා වීරිය කරමු, මීට වඩා යෙදෙමු. බාධායි, හැබැයි ඒව බාධා විදියට හඳුනාගෙන తాවකාලික බව දැනගෙන අපි වඩාත් මේ ගමනේ යමු කියන අදිෂ්ඨානය ඇති කරගනිමු. අද දවස පුරාම මේ කළ පොදා දහම් වැඩසටහනේදී අපට ලැබුණු ඒ උපදෙස් අනුව අපේ සාමාන්‍ය ජීවිතය ගත කරන්න, ඒ සාමාන්‍ය ජීවිතය ඇතුලේ අපේ ගමන යන්න, සාමාන්‍ය ජීවිතය ඇතුලේ පොය දවසක් අත්දකින්න ලැබෙනවා නම් ඒ තමා හපංකම. එහෙම ලබා ගන්න පුළුවන් නම් සා පෝදා වැඩසටහන භෞතික වශයෙන් ඉවර වුණත් මානසිකව ආධ්‍යාත්මිකව අපි ඒ වැඩසටහන ඇතුලේ තමයි කොහේ හිටියත් ජීවත් වෙ යුත්තේ. එය නැවත නැවත සිහිපත් කර ගනිමු. විශේෂයෙන් අප මානසික වශයෙන් නොසන්සුන් වෙන වෙලාවට, කලබල වෙන වෙලාවට, අසහනයටපත් වෙන වෙලාවට මතක් කරගනිමු. අපි සිටියේ යුත්තේ මේ පෝදා දහම් වැඩසටහන ඇතුළේයි. ඒ පෝදා වැඩසටහනට එකතු වෙන්න කොතන හිටියත් අර කලබල කොහෙන් ගියාද කියලා හොයාගන්න නැති වෙයි. ඒ සහතිකය මම නෙමෙයි දෙන්නේ, දහම. ඒ බලාපොරොත්තුවත් එක්ක අපි හැම දෙනාම මේ අවසාන විනාඩි කීපේ පුණ්‍යානුමෝදනාවට එකතු වෙමු. ඊයේ සිට අපට දානමය අනුග්‍රහය දැක්කු ඒ සියලුම කල්යාණ මිත්‍රයන් සිහිපත් කරගෙන සුපුරුදු පරිදි කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා එතුමා අවංකවම කල්යාණ මිත්‍රයෙක්, සත්පුරුෂයෙක්, මේ මගෙහි යන්න ලොකු උත්සාහයක් ගන්න කෙනෙක් සහ යන කෙනෙක්. දැන් මෙහි මධ්‍යස්ථානයට ඇවිල්ලා යනකල් මෛත් එක්ක වචන පහක්වත් කතා කරන්නේ, ඒ කතා කරන්නේත් මං ඇහුවොත් මොනවා හරි මම කතාවකට මුල පිරුවොත් තමයි එතුමා කතා කරන්නේ. එහෙම නැත්තම් නිශ්ශබ්දයි. කතාව අඩු වෙන තරමට ගුණ වැඩි වෙනවා, පුහුණුව වැඩි වෙනවා. කතාව වැඩි වෙනකොට ගුණ අඩුයි, ආදර්ශය අඩුයි. එතුමා ඒ හදවතින්ම තමා ඒ දහමේ වටිනාකම හදවතින්ම දකින නිසා තමා ඒ දහමේ යෙදෙන්න උත්සාහ කරන අන් හැම දෙනාටම දානමය අනුග්‍රහය දක්වන්නේ. අද උදෑසන දානය පිරිනැමේ කල්යාණ මිත්‍ර දීප්ති ප්‍රේමචන්ද්‍ර මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දෙනාම ඒ මෑණියන් ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඒ පවුලේ අරුණ ප්‍රේමචන්ද්‍ර මහත්මයා මීට කාලයකට ඉහතදී අභාව ප්‍රාප්ත වුණු ඒ වෛද්‍ය එකොඩජේ ප්‍රේමචන්ද්‍ර මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්න. එතුමාත් අප හඳුනාගෙන හිටිය හොඳ සත්පුරුෂයෙක්, බොහොම කාරුණික කෙනෙක්. එබඳු අවස්ථාවක කෘතවේදීව සිහිපත් කළ යුතු කෙනෙක්. එතුමාට පුණ්‍යානුමෝදනා කරන්න ඒ එතුමාගේ භාර්යාව ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ඊළඟට අරුණ ප්‍රේමචන්ද්‍ර පුතුණුවන් සහ දීප්ති ප්‍රේමචන්ද්‍ර පුතුණුවන්. ඒ දීප්ති ප්‍රේමචන්ද්‍ර මහත්මයා මෙතන ඉන්න බොහෝ දෙනෙක් හඳුනනවා. එතුමාගේ දර්ශනයට අනුව සමාජයට මෙහෙවරක් කරන්න, සමාජය වෙනස් කරන්න සෑහෙන්න කැපවෙන උත්සාහ කරන කෙනෙක්. එහෙම අය හරි අඩුයි. ඉතින් ඒ ගැනත් අපි ගෞරවයෙන් කෘතවේදීව සිහිපත් කරමු. අද දහවල් දානය පිරිනැමුවේ කල්‍යාණ මිත්‍ර උනන් තැන්න මහත්මිය සහ ඒ මහත්මා ඇතුළු ඒ පවුලේ අය. එතුමියත් මේ මධ්‍යස්ථානෙට එන්න පටන් ගත්තේ පාසල් ශිෂ්‍යාවක් විදිහට. පාසල් ශිෂ්‍යාවක් විදිහට මේ මධ්‍යස්ථානෙට ආවිල්ලා භාවනාව පුහුණු වෙලා ඒ ජීවිතයේ කිසියම් ප්‍රගතියක් සාර්ථකත්වයක් ලබාගෙන ඉන් පස්සේ අධ්‍යාපනය හැමාර කළා, විවාහ වුණා. ඊට පස්සේ ඒ සම්පුර්ෂාවත් භාවනාවට යොමු කළා. ඒ දරුවන් ඒ ලොකු ගමනක් යන පවුලක්, දුර ගමනක්. ඒ තුමියගේ මෞතුමියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න, ඒ වගේ මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ආශිර්වාද ලබා ගන්න. කලකට ඉහත අභාව ප්‍රාප්ත වුණු පියතුමානන්ට පුණ්‍යානුමෝදනා කරන්න. එතන මේ හැම දෙයක්ම බොහොම ලස්සන වැඩපිළිවෙළවල්, හදවතින් කරන දේවල්, හදවතට දැනෙන දේවල්, හදවතින් විඳින දේවල්. මේ සියල්ල එක්ක එකතු වෙනකොට අපිට හිතෙනවා මේ අපි ජීවත් වෙන ලෝකය මොනතරම් ලස්සනද, මනතරම් යහපත්ද, කොච්චර සුන්දර මිනිස්සු, සුන්දර හදවත් වලින් පිරුණු ලෝකයකද අපි ඉන්නේ කියලා. ඒ හැඟීම අපිව පොහසත් කරනවා. අපිටත් වඩාත් සත්පුරුෂ වෙන්න, ගුණවත් වෙන්න, යහපත් වෙන්න ධෛර්යයක් ලැබෙනවා. ඒ නිසා ඒ කෘතවේදීත්වයෙන් අපි ඒ හැම දෙනාටම මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ මිය පරලෝකීය පියාණන්, ඒ පියවරුන්ට භවයේ කොහේ හිටියත් කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබේවා, දහම්මගේ ගමන් කරන්නට හැකියාව ඕනකම ඇති වේවා. ඒ දන් දුන් හැම දෙනාටමත්, ඔබ අප හැම දෙනාටමත් මේ පටන්ගත් ගමන අතරමඟ නතර නොකොට අවසානයේ තෙක්ම එක එල්ලේ, එක පිම්මේ, එක හැල්මේ යන්නට අවශ්‍ය කල්‍යාණ මිත්‍ර සහයෝගය, විවේකය, සහ කායික මානසික නිරෝගී බව. මේ සියලුම පුණ්‍ය කර්ම කුසල කර්ම වලින් ලැබේවා. ඊටාම ඉක්මනින් දිවි සැනසෙන්නට අප හැම දෙනාටම හැකි වේවා. තෙරුවන් සරණයි.